මීළඟට කංචන විජේසේකර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දවසේ විශේෂයෙන් මේ කල්තැබීමේ යෝජනාවට එකතු වෙන අවස්ථාවේ පළමුවෙන්ම ඒ විපතට පත්වෙච්ච සියලුම පවුල්වල සමාජිකයන්ට අපේ ශෝකය ප්‍රකාශ කරන ගමන්ම අපි විශේෂ ස්තුතියක් පළ කළ යුතුව තිබෙනවා. මේ ව්‍යසනය සිදුවෙච්ච වෙලාවෙත් අද දවස වන විටත් පෙරටේ රාජ්‍ය පාලනයේ නායකයන් ඒ වගකීම ගන්න අපොහොසත් වෙන වෙලාවක, ඒ දේශපාලන නායකත්වය දෙන්න අපොහොසත් වෙන වෙලාවක, පසුගිය සති දෙකම කාලය මේ රටේ ජනතාව මෙහෙයවන්න නායකත්වය දුන්නේ කාඩිනල් හිමිපාණන් විසින්. ඒ උන්වහන්සේගේ ක්‍රියාකලාපේ නිසා එදා අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවෙච්ච ප්‍රහාරයේ තවදුරටත් සිදුවෙන්න තිබුණු විනාශයන් බොහෝ දුරට අඩු වුණා, අවම වුණා කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කර සභාපතිතුමනි, මම මේ විවාදයට එකතු වෙන්න හැතුරේ යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න. නමුත් අපි දැක්ක ආණ්ඩු පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් පහුගිය දින 14 වගේම අද දවසෙත් මේ මාතෘකාව පාවිච්චි කරේ එක පැත්තකින් හිටපු ආණ්ඩුවට චෝදනා එල්ල කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාට ඒ ආණ්ඩුවට චෝදනාව බැර කරලා මේ වගකීමෙන් මිදෙන්න උත්සාහයක් ගන්නවා අපි දැක්කා. අපි කනගාටු වෙනවා සභාපතිතුමනි, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකවරයා හැටියට මේ රටේ රාජ්‍ය පාලකයන් තමන් විසින් කළ යුතු වගකීම නොකරපු මොහොතක විපක්ෂ නායකවරයා හැටියට මේ වගකීම අතට අරගෙන අපි දැක්කා ඒ සිදුවෙච්ච මොහොතේ ඉඳලා කටයුතු කරපු ආකාරය. අපි දැක්කා එතුමා ඒ දුකටපත් වෙච්ච, වේදනාවටපත් වෙච්ච පිරිසත් සමග කටයුතු කරනවා පමණක් නෙවෙයි, විශේෂයෙන්ම දේශපාලන මතිමතාන්තර පැත්තක තියලා අගමැතිතුමා මුණ ගැහිලා, ජනාධිපතිවරයා මුණ ගැහිලා, මේ රටේ තානාපතිවරු මුණ ගැහිලා මේ රටට අවශ්‍ය නායකත්වය දෙන්න, ශක්තිය ලබා දෙන්න, සහයෝගය ලබා දෙන්න විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනවා අපි දැක්කා. අපි දැක්කා මේ රටේ හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවලා විශේෂම මේ තත්ත්වෙන් අපිට එළියට එන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ අවබෝධය ලබා ගන්න, අත්දැකීම් ලබා ගන්න කටයුතු කරනවා අපි දැක්කා. නමුත් අපි කනගාටු වෙනවා අද අකිල විරාජ් කාර්යවසම් මැමතුමත්, ඒ වගේම අපේ ද්‍රවිඩ සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරයාත් මේ චෝදනාව ඉලක්ක කරගත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාත් මහින්ද රාජපක්ෂ මැතිතුමා. එක පැත්තකින් ඔවුන් කිව්වා බුද්ධ්‍යංශ නිලධාරීන්ට ගෙවීම් කටයුතු කරනවා පමණක් නෙවෙයි, මේ බුද්ධ්‍යංශයේ අරමුදල් පාවිච්චි කරලා මේ අන්තවාදයේ වපුරණ කණ්ඩායම් පෝෂණය කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාතුළු කණ්ඩායම් සූදානම් වෙනවා කියලා. ගරු සභාපතිතුමනි, මම මතක් කරන්න කැමතියි එදා දවසේ LTTE සංවිධානයත් එක්ක යුද්ධ කරන අවස්ථාවේ බුද්ධ්‍යංශ නිලධාරීන්ට කටයුතු කරන්න සිද්ධ වුණේ LTTE සංවිධානයත් එක්ක. LTTE සංවිධානයත් එක්ක සමීපව කටයුතු කරලා තමයි ඒ බුද්ධ්‍යංශ තොරතුරු ලබාගෙන මෙරට යුද්ධය අවසන් කරන්න ඒ ශක්තිය ලබා දුන්නේ. ඒ අන්තවාදී කණ්ඩායම් නැගෙනහිර පළාතෙන් ආරම්භ වෙනකොට ඒ නැගෙනහිර පළාතෙන් ආරම්භ වෙන අන්තවාදී කණ්ඩායම් පාලනය කරන්න බුද්ධ්‍යංශ නිලධාරීන්ට කටයුතු කරන්න වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. නමුත් අපි කනගාටු වෙන්න වෙන මොනවත් නෙවෙයි, එදා දවසේ ඒ යුද්ධය අවසන් කරන්න කටයුතු කරපු බුද්ධ්‍යංශ නිලධාරීන් ඇතුළු ආරක්ෂක හමුදා 312කට වැඩි පිරිසක් පහුගිය අවුරුදු 4 ඇතුළේ ඔබතුමන්වහන්සේලා විවිධ ප්‍රශ්න කිරීම් වලට යක් කරා. අපි කියන්නේ වැරද්දක් කරලා තියෙන පුද්ගලයන් දඬුවම් නොකළ යුතුයි කියලා. නමුත් ඒ බුද්ධ්‍යංශ නිලධාරීන් කැඳවුව පමණක් නෙමෙයි 40කට අධික පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරේ වෙන මොනවත් නෙමෙයි, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අප ගන්න බැරි වෙන්න ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කරා පමණක් නෙමෙයි, පහුගිය කාලේ මාවනැල්ල සිද්ධියේදී වනාත විල්ලුවේදී විවිධ පුපුරණ ද්‍රව්‍යත් එක්ක පුද්ගලයන් අත්අඩංගුවට ගන්නකොට ඒ පුද්ගලයන්ට පාවිච්චි කරේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත නෙවෙයි, නමුත් පොලිස් පනත යටතේ තියෙන රැඳවුම් නියෝගයට තමයි ඔවුන් එදා රඳවා ගන්න කටයුතු කරේ. ඒ නිසා මේ කරපු ක්‍රියාවලිය තුළ මානසිකත්වය බිඳ දමලා තියෙනවා. අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ පාවිච්චි කරපු වචනයක් තිබුණා ඔබ තමුන් වහන්සේලා. ආණ්ඩුව එදා විපක්ෂයේ හිටපු කණ්ඩායම එදා කිව්වා මේ රට මිලිටරිකරණයට ගෙනිලා තියෙනවා කියලා. බුද්ධ්‍යංශ ශක්තිමත් කරනකට, හමුදා ශක්තිමත් කරනකට, පොලිසිය ශක්තිමත් කරනකට එදා ඇඟිල්ල දික් කරලා කිව්වේ මිලිටරිකරණයට ගෙනියනවා කියලා. එහෙම ඇඟිල්ල දික් කරපු ඔබ තමුන් වහන්සේලා සියලු දෙනා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා අපේ රටේ තියෙන හමුදාවන්ගේ තියෙන ශක්තිය බිඳින්න මේ පාර්ලිමේන්තුවම පාවිච්චි කරා. ගරු සභාපතිතුමනි, අපි දැක්කද මේ සභාව ඇතුලේ පහුගිය අවුරුදු 4 ඇතුලේ අපේ හමුදාවන් ශක්තිමත් කරන්න, පොලිසිය ශක්තිමත් කරන්න, ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න එකම එක යෝජනාවක්වත් මේ පාර්ලිමේන්තුව තුළට ගෙනවද කියලා ඔබ තමුන් වහන්සේලා පළවෙනි පැයේදීම
පත්වෙච්ච පළවෙනි පැයේ ඇමති මණ්ඩලය වැඩි කරගන්න යෝජනා මේ පාර්ලිමේන්තුවට ගෙනාව. ඇමති මණ්ඩලය වැඩි කරගන්න යෝජනා පමණක් නෙමේ ජාතික ආණ්ඩුව හැටියට එකතු වෙලා මේ මුළු පාර්ලිමේන්තුවෙම හිටපු තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඒක රාශී කරගෙන ඔබතුමනි ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න මැතිවරණ කල්දමන පනත් ටික ගෙනාවා. ජිනීවා වලට අවශ්‍ය විදියට ජාත්‍යන්තර බටහිර ජාත්‍යන්තර තානාපති කාර්යාල වලට අවශ්‍ය විදියට ඔබතුමනි ජිනීවා මානව කමිසලේ නොඑක් පනත් සම්මත කරන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරගත්තා. ඒ පමණක් නෙවෙයි ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කරපු පිරිසගේ ඒ ත්‍රස්තවාදී සංවිධාන වලට සහයෝග දීපු සමාජිකයන්ගේ වන්දි ගෙවීම සඳහා පනත් සම්මත කරගන්න මේ පාර්ලිමේන්තුව පත් කරගත්තා. ඔබතුමනාසලා ඒ කරපු ක්‍රමවේදය නිසා මේ රටේ බුද්ධියන් සඳපන පමණක් උනා පමණක් නෙවෙයි ඔවුන්ගේ මානසිකත්වය බිඳ දැම්මා. අපි කොයි වෙලාවකත් කියන්නේ බුද්ධියන්ස නිලධාරීන් පහුගිය කාලේ වැඩ නොකර හිටියා කියලා. ගරු සභාපතිතුමනි, ඕනෑ තරම් සාක්ෂි තොරතුරු තියෙනවා. පහුගිය අනතුරටත් බුද්ධියන්සේ නිලධාරීන් විවිධ අවස්ථාවලදී තොරතුරු ලබා දීලා තියෙනවා. අපිට ආරංචි වෙනවා 47 වතාවක් විශේෂම ආරක්ෂක කවුන්සිලේ පහුගිය අවුරුදු 4 මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අවසාන වරටත් විදේශීය ඔත්තු සේවා වෙන්න පුළුවන්, දේශීය ඔත්තු සේවා වෙන්න පුළුවන්. නම් ගම් ලිපිනයන් සමග ඒ තියෙන අනතුරු පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. නමුත් ඒ දැනුවත් කිරීම සත පහකට ගණන් ගන්නේ නැතුව ඔබතුමනාසලගේ ආණ්ඩුව දේශපාලන නායකත්වය ලබා නොදීම නිසා මේ අනතුරු අපි මුහුණ දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අපි මේ වෙලාව ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ මුස්ලිම් ජන සමාජ නියෝජනය කරන නායකයන්ගෙනුත්. එදා දවසේ අපි විවිධ යෝජනා ගේන කර ජාතික ආරක්ෂා පිළිබඳව අනතුරු ඉදිරිපත් කරන වෙලාවේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හංගඩු ගැහුවේ ජාතිවාදීන් හැටියට. වචනයක් කතා කරා නම් ඒ හැම වචනයක් ගානෙම කිව්වේ ඔන්න ජාතිවාදී වපුරන කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා කියලා. අපි ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට එවැනි ආකාරය ප්‍රකාශ කරා. එදා දවසේ විවිධ අන්තවාදී කණ්ඩායම් පිළිබඳව දැනුවත් කරනකොට එවැනි චෝදනා එල්ල කරා. ඒ චෝදනා එල්ල කරපු නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්ගේ බහුතරයක් දෙනා හිතුවා අන්න ජාතිවාදීන් හැටියට හංගඩු ගහින සිද්ධ වෙයි. ඒ නිසා අපි කට වහගෙන ඉන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අද දවසේ මේ තත්ත්වය මේ මුණ දිලා තියෙනවා. අපි අද ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මුස්ලිම් ජනනායකයන්ගෙන්. අද අපි පෙනෙන්නේ නැහැ අඩුම තරමේ ඔබතුමන්ලාවත් එකට එකතු වෙලා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. එක වේදිකාවකට අවිල්ල නැහැ මුස්ලිම් ජනනායකයන් එක වේදිකාවකට අවිල්ල ඔබතුමන්ලාට ඉල්ලීමක් කරන්න, මේ අන්තවාදයට විරුද්ධව කතා කරන්න. අන්තවාදයට විරුද්ධව කතා කරනව පමණක් නෙවෙයි වෙනස් වෙන්න ඕන නීති ටික, වෙනස් වෙන්න ඕන ක්‍රමවේදයන් ටික, ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕන තීන්දුව ටික මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම්වත් නැත්තම් සිංහල සමාජවත් වෙනත් සමාජයක ඉන්න පුද්ගලයන් ලව්වා කරන්නේ නැතුව මුස්ලිම් ජනනායකයන් විසින්ම කළ යුතුයි කියන යෝජනාව මම කරනවා. එහෙම කරොත් තමයි මේ ප්‍රශ්නේ විසඳුමක් ලැබෙන්නේ. අද සියලුම ජන කොට්ටාස ඉතාමත්ම අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් ආණ්ඩුව කියනවා, එක පැත්තකින් ආණ්ඩුවේ ඉන්න අධ්‍යාපන ඇමතිවරයා කියනවා පාසල් වලට යන්න විවෘත කරලා තියෙන ප්‍රශ්නයක් නෑ පාසල්ට යන්න කියලා. නමුත් ඊයේ දවසේ අපි දැක්ක දෙමව්පියන් පණිවිඩයක් දෙනවා. අද දවසේ අපි දැක්ක දෙමව්පියන් පණිවිඩයක් දෙනවා. ඒ පිළිබඳ විශ්වාසයක් නෑ ගරු සභාපතිතුමනි. ඊයේ දවසේ මම දැක්ක ගරු සභාපතිතුමනි මගේ නිවස පිටිපස්ස තියෙන මාතර කොටුව ජනාධිපති විද්‍යාලේ.
ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
මම පියල් නිශාන්ත මන්තුමාගේ විතර විනාඩි 2ක් ගන්නවා ගරු සභාපතිතුමනි. අපේ කොටුව ජනාධිපති විද්‍යාලයට මම ඊයේ ගියා පාසල් ආරම්භ කරපු වෙලාවේ 1700ක් ඉන්න උඩ පාසලේ ළමයි 8 දෙනයි ඇවිල්ලා හිටියේ ඊයේ පාසලට. මම ගිහිල්ලා ඇහුවම ආරක්ෂක නිලධාරීන් ඉන්නවද කියලා එකම එක පොලිස් නිලධාරියෙක්වත් දාලා තිබුණේ නැහැ මේ පාසල වෙනුවෙන්. නමුත් කනගාටු වෙනවා ගරු සභාපතිතුමනි, අවුරුදු 4ක් තිස්සේ මේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා කැබිනට් අමතිවරයෙක්ට තියෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබතව කාර්යාලයක් තියෙනවා ආණ්ඩුවෙන් ලබා දීපු කාර්යාලයක්. ඒ කාර්යාලයට මේ අවුරුදු 4මාරෙම දවස් 4ක් එන්නේ නැතුව ඇති. හැබැයි ඒක ආරක්ෂා කරන්න පොලිස් නිලධාරියෙක් ඉන්නවා. පාසල ආරක්ෂා කරන්න හැම පුද්ගලයෝ නැහැ. රජයේ ඉන්න කැබිනට් අමතුරු කියනවා අපිට අමාත්‍යංශ වලට යන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා කියලා. ආරක්ෂක නිලධාරීන් 20ක් 30ක් ඉන්න ඇමතිවරු එහෙම කියනවා නම් ඔබ කල්පනා කරලා බලන්න මේ රටේ ආරක්ෂකත්වය පිළිබඳව වෙන කවුරුත් ආයේ තව තක්සේරු දෙන්න ඕනද කියලා. අද සංචාරක කර්මාන්තේ කඩාගෙන වැටලා තියෙන්නේ. ඒ කර්මාන්තේ අනතුරක් තියෙනවා. ඒ අනතුර වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් වීම අවශ්‍යයි. සංචාර කර්මාන්තයේ 5% අපේ දරදේශයේ නිෂ්පාදනයට එකතු වෙනවා. ඒ එකතු වෙන ක්‍රම ඒ ප්‍රමාණය මම හිතනවා පහුගිය කාලේ සිදුවෙච්ච සිදුවීම් නිසා අද අනතුරට ලක් වෙලා තියෙනවා. හෝටල් කර්මාන්ත කලාවින් අයිතිකරුවන් පමණක් නෙවෙයි. නමුත් මේ වටා එකතු වෙච්ච රැකියා ලාභීන් ලක්ෂ 8ක් පමණ ඉන්නවා. අද දවසේ අපි ගත්තම කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ දවසේ කරු සභාපතිතුමනි කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන හෝටල් වලින් ඊයේ දවසේ 8%කට අඩුයි පාවිච්චි වෙච්ච කාමර සංඛ්‍යාව. මේක තවත් ප්‍රදේශ වලට ගියාම ඊටත් වැඩි අඩු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔබ තමුන්නාස්සලා මේ වෙනුවෙන් තීන්දුව తీරන ගත යුතුයි. අද හෝටල් නියෝජනය කරන සංචාර කර්මාන්ත නියෝජනය කරන පිරිස මොනවද ඉල්ලන්නේ? අපෙන් අහනවා විදේශ කටයුතු ඇමති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවද කියලා. සංචාරක ඇමති කෙනෙක් ඉන්නවද කියලා අහනවා. අපි දකින්නේ නැහැ සංචාරක ඇමතිවරයා, විදේශ කටයුතු ඇමතිවරයා තමන්ට තියෙන වගකීම තානාපති කාර්යාලවලට ගිහිල්ලා මේ රටේ තියෙන අවධානම පිළිබඳව ඒ මේ රටේ තියෙන ආරක්ෂක තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු දීලා සංචාරකයන් ගේන්න උත්සාහ කරන අපි දකින්නේ නැහැ. අපි දැක්ක හැබැයි අර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ ගැලරිය පිරෙන්න තානාපතිවරු ගෙනල්ලා කටයුතු කරන ආකාරය අපි දැක්කා. ඔබතුමලයි සම්බන්ධතාව පාවිච්චි කරන් මේ සංචාර කර්මාන්තයේ ඉන්න බොහෝ දෙනෙක්ට අද පහරක් බවට පත් වෙලා තියෙනවා. සියලුම තානාපති කාර්යාල ඒ අවදානම් මට්ටම ඉහළ දැම්මට පස්සේ මෙරට පැමිණෙන සංචාරකයන්ගේ රක්ෂණ ක්‍රමය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගරු සංචාරක කටයුතු ඇමතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ සංචාරක කර්මාන්තයට තියෙනවා සංචාරක ප්‍රවර්ධන අරමුදලක්. ඒ අරමුදලේ විශාල මුදලක් තියෙනවා. ඒ මුදල පාවිච්චි කරන්න මේ රක්ෂණාභරණය වෙනුවෙන් මෙරට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රක්ෂණාභරණයක් ලබා දෙන්න ඒ මුදල පාවිච්චි කරන්න. මෙරට පැමිණෙන සංචාරකයන් ගෙන්වන්න ඔවුන්ට අවශ්‍ය බදු සහන ටික දෙන්න ගාස්තු විශාල ප්‍රමාණයක් අද දවසෙත් එකතුලා තියෙනවා. අද විශාල ණය ප්‍රමාණයක් එකතුලා තියෙනවා. හෝටල් වෙනුවෙන් ඒ සංචාර කර්මාන්තය දෙන ටුවර් ගයිඩ් වෙන්න පුළුවන්, රථවාහනේ කුලියට දෙන පුද්ගලයා වෙන්න පුළුවන්, රෙස්ටුරන්ට් එකක කරන එක්කෙනා වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම අද අධික ණය කන්දක හිර වෙලා තියෙන්නේ. අඩුම තරමේ අවුරුද්දක එකහමාරක කාල සීමාවක් දෙන්න ඔවුන්ට නැවත ආපසු ණය
ගෙවන්න. විනාඩියක් කාලයක් තියෙනවා.
ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා කියනවා හෝටල් වලට ආරක්ෂාව ලබා දීම අපේ වගකීමක් නෙවෙයි කියලා. දැන් හෝටල් වල ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ ගෙවන සියලුම උපකරණ වලට ඔබ තමුන්ලාංශගේ ආණ්ඩුවෙන් ඉතාමත්ම ඉහළ බද්දක් යොදලා තියෙනවා. අඩුම තරමේ ඒ බද්ද මේ වෙලාවේ ඉවත් කරලා ඒ සංචාර කර්මාන්තර අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. ත්‍රස්තවාදී අරමුදලක් තියෙනවා. මේ සංචාර කර්මාන්තේ යම්කිසි හානියක් වුණොත් දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු 30ක් යුද්ධය පැවති කාලෙත් සංචාර කර්මාන්ත කරගෙන ආව සබවතුම අවසන් කරන විනාඩියෙන් ඒ අරමුදලක් තියෙනවා. මේ අරමුදලත් සංචාර කර්මුදලත් දෙක පාවිච්චි කරන් ඔබ තමුන්නාසලා අද මේ රජයේ ඉන්න කැබිනට් ඇමතිවරු කරන ප්‍රකාශ දිහා බැලුවම ඇත්තටම අපි කනගාටු වෙනවා. මංගල සමරේ ඇමතිතුමා කියනවා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය හින්දා එක පැත්තකින් හොඳක් වුණා, රටට ඩොලර් මිලියන 400ක මුදලක් ලැබුණා කියලා. රාජිත සේනාරත්න ඇමතිතුමා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වෙච්ච මොහොතේ ඉඳලා එක පැත්තකින් මඩකලප විශ්වවිද්‍යාලය ගැන කියලා ඒ විශ්වවිද්‍යාලය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂේ කාලේ. අන්න ඒකෙන් තමයි අන්තවාදය පටන් ගත්තේ කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපතිවරණය මෙන්න නම් කරන් තිනවා. මතක තියාගන්න කරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට සූදානම් වුණේ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. මේ රටේ ජනතාවට යම්කිසි සැකයක් තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව මේ සිදුවෙච්ච දේත් එක්ක ඒ සැකය දුරු වෙලා තිනවා, ඒ ඉල්ලීම වැඩි වෙලා තිනවා. ඒක තමයි
යථාර්ථය.
කරු සභාපතිතුමනි, අපි ඉල්ලීමක් කරනවා මේ සංචාර කටයුතු අමාත්‍යංශය හරහා, විශේෂයෙන්ම විදේශ කටයුතු තානාපතිවරයාත් ඒ වගේම විදේශ ඇමතිතුමත්
මේ සියලු
සභාවතුන් අවසන් කරන අවසන් යෝජනාව. ගරු ඇමතිතුමනි, මේ සංචාර කර්මාන්තය දෙන බොහෝ දෙනෙක්ට යැපෙන්නේ අද සර්විස් චාර්ජ් එක මත. සර්විස් චාර්ජ් එකක් ලැබෙන්නේ නැහැ පිරිසක් එන්නේ නැත්තම්. ඔවුන්ගේ ජීවිතාව ගෙනියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් යම් කිසි ක්‍රමවේදයක් හදන්න, ඔවුන් විසින් යම් ක්‍රමසි ණය ක්‍රමයක් හදන්න, පොලිය ඉවත් කරලා දෙන්න. මේ ක්‍රමයේ ක්‍රියාත්මක වුණොත් විපමණයි අපිට සංචාර කර්මාන්තය හරහා මේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගන්න පුළුවන් තත්ත්වයක් අවසාන වශයෙන් විශේෂයෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුවේ තොරතුරු ලබා දෙනකට, ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙනකට අඩුම තරමේ ජාත්‍යන්තරයට කියන්න ඉංග්‍රීසි මාධ්‍යනුත් එක කියන්න, ඉංග්‍රීසි මාධ්‍ය පාවිච්චි කරන්න. ඔබතුමනාසලා ඒ ප්‍රකාශය කරනකොට ප්‍රකාශ දෙක තුනක් නෙමෙයි, අගමැතිවරයා එක ප්‍රකාශයක් කරනවා, ජනාධිපති එක ප්‍රකාශයක් කරනවා,
අමුදාපති එක ප්‍රකාශයක් කරනවා.
එක ප්‍රකාශකින් ඒ කටයුතු අවසන් කරන්න කියන ඉල්ලීම කරමින් මේ සඳහා ඔබට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම නිහඬනවා.
සුදී මීළඟට ජෝන් අමතුංග ගරු ඇමතුමා.
සුදී සුදිවන්ත වෙනවා. අපේ මෙහෙට පෙර කතා කරපු මන්ත්‍රීවරයා සඳහන් කෙරුවා සහනාධාර ගැන සංචාරක ශේත්‍රයට අපේ ජනාධිපතිතුමා කැබිනට් අනුකාරක සභාවක් පත් කෙරුවා. අපි රැස් වෙලා අවශ්‍ය සහන මොනවද කියන එක මුදල් අමාත්‍යාංශයට දෙනු දුන්නා. අද කැබිනට් මණ්ඩලයේදී ඒ සහන ආධාර ඔක්කොම ලබා දුන්නා. සෑම ණයක්ම ඒවා පොලි ණය වාරික ලබන අවුරුද්දේ ජූලි වෙනකල් අය නොකරන්න තීරණය කරලා තියෙනවා. ලබන අවුරුද්දේ ඒකත් එන අවුරුද්දේ ඔව් 20 ජූලි ඒකත් මදි වුණොත් ඒ කාලේ බලලා තවත් දික් කරලා දෙනවා. ඒක අපි අලුත් දේවල් නෙමෙයි, මේකට කලින් මේ රටේ මේ තත්ත්වයක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි, අර වර්කින් කැපිටල් වැඩ කරගෙන යන්න අවශ්‍ය මුදල් වෙනම ආධාරයක් දෙනවා. ඒකත් ණය මුදලක් හැටියට දෙනවා. ආය කිරීම ඒ විදිහට ලබන අවුරුද්ද තමයි කරන්නේ. ඒ වගේම රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්න හැම විදේශිකයෙකුටම. මොකද අපි ඒ අයගේ ස්ථාවරය ආරක්ෂාව තහවුරු කරන්න ඒ වගේ හැම දෙයක්ම කරන්න. ඒ වගේම හෝටල් වලට ඕන කරන යන්ත්‍ර විශේෂයෙන්ම ඇතුල් වෙනකොට ඒකට ස්කෑනර්ස් කියලා කියනවා. ඒ වගේ ඕන එකක් ගෙන්න ගන්න සහනාධාර ඔව් අපි ටැක්ස් අය කරන්නේ නැතුව ටැක්ස් ෆ්‍රී ක්‍රමයක් ඇති කරලා තියෙනවා. ඒවට කියනවා මෙටල් ඩිටෙක්ටර්ස් කියනවා ඉංග්‍රීසියෙන්, ස්කෑනර්ස් කියනවා. ඒ වගේ හැම දෙයක්ම ඒක හෝටල් වලට විතරක් නෙමෙයි අනිකුත් ආයතන වලටත් වුණා නම් ගෙන්න ගන්න දෙනවා බදු අය කිරීමෙන් තොරව. ඒකම වැට් පද්ද 5% දක්වා අඩු කරලා තියෙනවා. 15ක් දැන් තියෙන එක 5% දක්වා අඩු කරලා තියෙනවා. ඒ විදිහට හැම අතින්ම මේ සහන තරු 5 4 3 2 1 හෝටල් වලට පමණක් නෙමෙයි. මේ ක්ෂේත්‍රයේ ලියාපදිංචිලා ඉන්න පොඩි හෝටල් වල ඉඳලා මහපල්මාලේ හෝටල් වෙනකල් ඒ හැමෝටම ඒ සහනය දෙන්න අපි තීරණය කරලා තියෙනවා. මෙතුමා මේ කතාව කියද්දි අපි ඒවා තීරණය කරලා ඉවරයි. ඒ සහන දීලා ඉවරයි. ඈ ක්‍රියාත්මක වෙන්නේ අද ඉඳලා. අදනේ තීරණය ගත්තේ. මේවා එකපාරට කරන්න බෑනේ මන්. නෑ එහෙම කියන්න එපා. මේවා එකපාරට කරන්න බෑ. මහා බැංකුවත් එක්ක සම්බන්ධ කරගෙන මහා බැංකුව තුලින් අනිකුත් බැංකු වලට මේ රෙගුලාසිය ඉදිරිපත් කළා. දැන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අද තමයි කැබිනට් එකේ සිල්ව අනුමැතිය ලබා දුන්නේ. ඉතින් මේ විදිහට අපි මූල්‍යමය සහන ආධාර මූල්‍යමය ආධාර දෙනකොට හෝටල් ක්ෂේත්‍රයට මේක අර මං කිව්වේ හෝටල් කාරණේ විතරක් පමණ කරේ. සැපයුම් කාර්යය කියදලා. ඒක ත්‍රිවිල් කාර්යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර ගෙනෙන්නේ ආයෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මග පෙන්නනම් වෙන්න පුළුවන්. ඒ හැමෝටම දෙන්න පුළුවන් සහන ආධාර දෙනවා. විශේෂයෙන්ම ණය ලබා ගැනීම සුලින් තමයි ඒක කරන්න යන්නේ. මේ අවුරුද්දක් 6-8 මාසයක් විතර මේව ආපහු ගන්න බලාපොරොත්තුක් වෙන්නේ නැහැ. ඒකම අපි ඔව් ඒවත් කියන කබල ඒගොල්ලෝ අරන් තියෙනවා නම් ලීසින් කරලා ඒ ආයතන වලටත් මේ සහන ලබා දෙන්න නියම කරනවා. නැනේ ඒ ඔක්කොම කරනවා. දැන් ඔය සර්විස් චාර්ජ් එකේ ප්‍රශ්න විසඳන්න තමයි වර්කින් කැපිටල් වලට වෙනම ආධාරයක් දෙනවා හෝටල් වලට. ඉතින් මේ අතින් සහන රැසක් තියෙනවා මේකේ. මේක අපි ආරම්භ කරනවා. මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒවා යථා කාලයේදී සම්පූර්ණ කරගෙන අර මේක අලුත් දෙයක් නෙමෙයි. අපි දැක්කනේ JBP මේ LTT එක කාලේ තිබිච්ච මේ සහන ආධාර ඒ කාලෙත් දුන්නා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා දන්නවා. ඉතින් මේ අපි මෙහෙම අවස්ථාවක් ආපුවම ඒ විදිහට ඒ සහන ලබා දුන්න නිසා මේ ක්ෂේත්‍රේ නගා හිටවන්න බෑ. මම ඒක පිළිගන්නවා. අද හුඟක් හෝටල් හුඟක් දෙනෙක් හෝටල් නවීකරණය කරන්න ණය අරගෙන තියෙනවා. මොකද මේ ක්ෂේත්‍රය දියුණු වෙගෙන ගියා. ගිය අවුරුද්දේ මිලියන දෙකමාරකට කිට් වෙන
සංඛ්‍යාව
ලැබුණා ඩොලර් බිලියන 4.5.
ඔබතුමාගේ
මම හම්බෙලා තියෙනවා සානාපතිවරු කීප දෙනෙක්. එතුමා ඒක හම්බෙනවා ඇති ප්‍රචාරය නොකළද? අගමැතිතුමා හම්බුණා කීප දෙනෙක්. ඒක යන්නත් ඇති. ඉතින් අපි දන්නේ නැහැ මේතුමා හම්බෙලා මොනවා කතා කරනවද කියලා. කෙසේ වෙතත් අපේ සංචාරක ශේෂ්ත්‍රයේ අපේ නිලධාරීන් අපේ ඇමතිවරු මේ තියෙන හැම ප්‍රවර්ධන වැඩසටහනකම පිටරට සහභාග වෙනවා. දැන් මේ දුබායි එකේ තිබුණා සුමානකට ඉස්සල්ලා. නෑ ඒවටත් ගිහිල්ලා ඒවට කතා කරන්න ඕන. සංචාරක ශේෂ්ත්‍රයේ කතා කරනවා වගේ. අද ප්‍රංශයේ සානාපතිතුමා මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා කිව්වා ප්‍රංශයෙන් එනවා කියලා නියෝජිත කණ්ඩායමක්. මේ රටේ තියෙන සත්‍ය බලන්න. 17 වෙනිදාට 15 වෙනිදාට පැමිණෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ ජර්මන් සානාපතිතුමා ඒ වැඩේ ඒ විදිහට කරනවා. අපේ විදේශ මන්ත්‍රීතුමා ඒක කරයි. කරලත් ඇති මෙලහට. තමලක් වෙන ප්‍රසිද්ධියක් නොදුන්නද? ඉතින් මේ විදිහට මේ ක්ෂේත්‍රයේ මම වගකීමකින් කියන්න පුළුවන් වැඩි කාලෙන් ඉස්සලා අවුරුද්දක් යන්න ඉස්සලා තිබුණු තත්ත්වයට අපිට ගේන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කියන එක මම මතක කරනවා. ඒ වගේම ක්‍රිස්තියානි කටයුතු සමිතිවර හැටියට අපි කඩාවිස විනාශ වෙච්ච පල්ලි ටික හදන්න ඔක්කොම කටයුතු කරලා තියෙනවා. මැරිච්ච මියගිය අයගේ පවුල් වලට සල්ලි දෙන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තුවාල වෙච්ච අයට මුදල් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු බොහෝ දුරට සම්පූර්ණ කරලා තියෙනවා. තව ටික දෙනකොට තියෙනවා මුදල් දෙන්න. ඉතින් අපි ගියා මඩ කලපුවට ගිහිල්ලා ඒ ඔක්කොම මිය ගියාගේ ගෙවල් වලටයි තුවාලකාරෙන්ටයි මුදල් ලබා දීලා ඒ පල්ලි හැදන්න සල්ලි දීලා තියෙනවා. නැන්ගේ කටයුතු කරගෙන යනවා.
ස්තුති කරු ඇමතුමා. මීළඟට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ වහන්සේට විනාඩි 10ක කාලයක්.
ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ අද විවාදයට අදහස් පළ කරන අවස්ථාව ලැබීම සතුටු වෙනවා. විශේෂයෙන්ම මිට පෙර සඳහන් කලාක් මෙන්ම අද ඒ මියගිය ඇවෙනිය ශෝකය පළ කිරීම පමණක් නෙවෙයි, අපට එය පුනරුත්ථාපනය කර ගැනීමට ඒගොල්ලගේ සමාජයට සමහර අයගේ දරුවෝ විතුරු වෙලා සමහර අයගේ අම්මලා විතරයි ඉන්නේ, සමහර අයගේ තාත්තා නැතිවලා, සමහර අයගේ පවුලම නැතිවලා, ඒ හැමෝගෙම මානසික අස්වැසිල්ල සඳහා ජාතික වැඩපිළිවෙලක් අද අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාම මං හිතන්නේ එකමුතුව කටයුතු කළ යුතු වෙනවා මේ කාර්යභාරයේදී. විශේෂයෙන් මම මෙහිදී කියන්න කැමති ඉස්ලාම් ත්‍රස්තවාදයේ ඇතිවීම හා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් එක වැඩසටහනකින් මේක පරාජය කරන්න පුළුවන් කමක් නැහැ. සමහර අයගේ අදහස තමයි ඉස්ලාම් අන්තවාදය බිහිවීම කුරාණයේ තුලම තියෙන සංකල්පයක් කියන එක. ඒ පිළිබඳව විවාදයක් තියෙනවා. ඒක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ඉස්ලාම් දහම හා කුරාණයේ ආශ්‍රිත ඉගැන්වීම, ඒ පිළිබඳව සමාජය තුළ කතිකාවතක් සංවාදයක් ඇතිවිය යුතු මොහොතක් කියලා මම කල්පනා කරනවා. ඒ වගේම මෙහිදී මා කියන්නට ඕන ආරක්ෂක මෙහෙයුම්. අපි ආරක්ෂක මෙහෙයුම් දියත් කරද්දී අද අනවශ්‍ය විදියට අන්තර්ජාතික බලවේගවලට මේ රටට අත ගහන්න ආදී ඉඩකඩ ලබා දීලා තියෙනවා. මම කියන්න කැමති මේ ගෝලීය ත්‍රස්තවාදයේ ඇතිවීම එක කුරාණයේ ඇතිවෙච්ච පාට නිසාවත්, එහෙම නැත්නම් හුදකලා සිද්ධි නිසාවක් වෙන දෙයක් නෙවෙයි, ආර්ථික දේශපාලන යථාර්ථයන් තුළ සිද්ධ වෙන දෙයක්. අපි උදාහරණයකට ගත්තොත් අපි දන්නවා ලංකාවේ කොටි සංවිධානය 1980-85 අතර තුළ ඉන්දියාව විසින් තමයි පුහුණුව ලබා දුන්නේ. EPRF, TELO, EPD විවිධ සංවිධානවලට, LTT ඇතුළු සංවිධානවලට අපි දන්නවා ඉන්දියාව තුළ විශාල යුද පුහුණුවක් ලබා දුන්නා. ඇයි ඉන්දියාව මේ වගේ තත්වයකට පෙළඹුණේ? එවකට හිටපු JR ජයවර්ධන මැතිතුමා තීරණය කළා අපේ රට බටහිරට හිතවත්, ඒ වගේම ඇමරිකානු ගති ප්‍රතිපත්තියක ගමන් කරන්න. වොයිස් ඔෆ් ඇමරිකා එදා අපි මෙහි පිහිටෙව්වා. ඒ වගේම අපි ඊශ්‍රායලයේ සමග යුද සම්බන්ධකම් ඇති කරගත්තා. හමුදාවේ පුහුණු වීම ඊශ්‍රායලයේ සමග කළා. අපි හැමදෙනාම දන්නවා ඒ වෙනකොට සෝවියට් දේශය හා ඉන්දියාව එක කඳවුරක හිටියේ. ඊශ්‍රායලයේ සමග බොහෝ රටවල් ගනුදෙනු නවත්තලා තිබුණේ. ඒ වගේම එක්සත් ජනපදයේ සමග අපි සමීප සංනිවේදන පහසුකම් ලංකාව තුළ ඇති කළා. ඒ සම්බන්ධතා තර කර ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එදා කලාපී බලවතා හැටියට ඉන්දියාව තීරණය කළා ලංකාව තුළ ත්‍රස්තවාදය බලවත් කරන්න ඕන කියලා. අපේ ආර්ථික මෙහෙයුමේදී අපි අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අද ඉතාම වැදගත්. අද හැමෝම දන්නවා ලෝකේ මහා ආර්ථික යුද්ධයක් තියෙනවා. එක පැත්තකින් චීන ආර්ථික බලවතා හැටියට සේද මාවත දිගේ තමන්ගේ ආර්ථික බලය තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම එක්සත් ජනපදයේ ප්‍රමුඛ රටවල අද විශාල මෙහෙයුමක් තියෙනවා. අපි දන්නවා සරල උදාහරණයකට ගත්තොත් මේ ආර්ථික බල අරගලේ එක කඩයිමක් අවසන් වෙනවා සෝවියට් කඳවුර කඩාවැටුණාට පස්සේ. හැබැයි සෝවියට් කඳවුර කඩාවැටලා සෝවියට් හමුදාව යනකොට තලිබාන් ව්‍යාපාරය නැටෝ සංවිධානය සමග ශක්තිමත් කළේ අපි කවුරුත් දන්නවා තලිබාන් ව්‍යාපාරය මුලින්ම ආරම්භ වුණේ ඒකම විකාශනයක් හැට තමයි අල්කයිඩා සංවිධානය ඇති වුණේ, ඒකම විකාශනයක් හැට තමයි IS ව්‍යාපාරය ඇති වුණේ. අපි දන්නවා, අපි කල්පනා කරලා බලමු ඉරාකය කියන්නේ එදා නොබෙදියාතින්ගේ සංවිධානය සමග හිටපු මධ්‍යස්ථ රටක්. සදාම් හුසේන් කියන්නේ අන්තවාදී නායකෙක් නෙවෙයි, එදා රසායනිකව නිෂ්පාදනය කරනවායි කියලා 300 ගණක් මරනවායි කියලා එක්සත් ජනපදයේ මොකද්ද කළේ විශාල ආක්‍රමණයක් ඉරාකය තුළ සිද්ධ කළා. ඉරාක ජනතාවගෙන් 5%ක් සම්පූර්ණයෙන්ම ඝාතනය කළා. මුළු රටම කෝටි 3කට අධික ජනතාව ජීවත් වෙන රට එකම එක අනාථාගාර අනාථ කඳවුරක් බවට පත් කළා. මේක ප්‍රතිඵලයක් විදිහට තමයි ඉතාම දැවැන්ත සාහසික ප්‍රචණ්ඩ IS වැනි සංවිධානය ඇති වෙලා ව්‍යාප්ත වෙන පටන් ගත්තේ. IS සංවිධානයට කෙවීමක් තියෙනවා. අපේ මීට කලින් කතා කරපු හකීම් මැතිතුමා ප්‍රකාශ කළා එක අන්තවාදී කුඩා කණ්ඩායමක් අදි මම විතරයි අපිට සභාවේ සමාවෙන්න. මේ සභාපතිතුමනි, මම මේ අවස්ථාවේදී කියන්න ඕන පොඩි සරල කාරණයක්. IS සංවිධානය කියලා කියන්නේ කුමක්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඒක මේ සරලව සමීකරණය කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි. ඒක ඉතාම දැවැන්ත අන්තවාදී කෙවීමක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් සහරාන්ගේ අපි මරණය අරගමු. ඔහු විවාහ වෙලා තියෙන අවුරුදු 15 විවාහ වෙච්ච ඔහුට ළමයි හිටියා, ලස්සන දරුවෙක් හිටියා. ඒ දරුවා ඉනිද්දි, බිරිඳ ඉනිද්දි, ඒ වගේම තවත් තැනක දෙන්නෙක් මිය ගියා. ඒක ඇතුලේ ඒකේ හිටපු කාන්තාව බිරින්දෑවරු මියගේ දෙමට ගොඩදී ඇයි මේ වගේ දරුවෝ ගැන හිතන්නේ නැති අම්මා ගැන හිතන්නේ නැති තමන්ගේ බිරිඳ ගැන හිතන්නේ නැති මෙවැනි අන්තවාදයක් කොහොමද ගොඩනගන්නේ කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඉස්ලාම් ඉගැන්වීමේ තියෙන සරල දෙයක් අල්ලා දෙවියන් වහන්සේ කරා යනු ලෞකික ලෝකයේ මෞපිය සම්බන්ධතා බිඳ ගැනීම පරම වූ ශුද්ධ වූ අල්ලාහ් වෙනුවෙන් ආත්ම පූජාවක යෙදීම බිරිඳ හා දරුවන් අතහැරීමෙන් තමයි ඒක අත්හරගන්න පුළුවන් මේ සහරාන්ගේ මේ කියවීම ගැන අපට ගැඹුරු අධ්‍යයනයක් නැහැ සහරාන්ලා කියන්නේ නැත්තම් අනිත් මිය ගියපු අට දෙනා කියලා කියන්නේ සාමාන්‍ය දුප්පත් සමාජෙන් ආපු අය නෙවෙයි ඉංග්‍රීසි අධ්‍යාපනයක් තිබුණු ලෝකෙ ගැන කියවපු ලෝකෙ ගැන ඇවිදපු පිරිසක් මෙතන වැඩියෙන් ඉන්නවා මේ වගේ අන්තවාදයක් බිහිවීමේදී ඇයි මෙවැනි අන්තවාදයකට උන් යන්නේ මේ අන්තවාදයේ ගොඩනැගෙන වෙන මොකකින්වත් නෙවෙයි අන්තවාදී ආගමික කියවීමක් ලෝකේ තියෙනවා ඒක ඇති වෙන්නේ වහබ්වාදේ හරහා ලංකාවේ මම කියන්න කැමති ඉස්ලාම් ආගමේ පහුගිය අවුරුදු 20 වහබ්වාදය විශාල වශයෙන් ඉස්කෝලවල ඉගන්න පටන් ගන්න තියෙනවා අධ්‍යාපන ආයතනවල පටන් ගන්න තියෙනවා ඒ වගේම පාකිස්තාන් ජාතිකයෝ ඒ වගේම වෙන විවිධ රටවල ආගමික ගුරුකුලවල නායකයන් ඒ අන්තවාදයේ ගැන්වීම ලංකාව තුළ සිද්ධ කළා තියෙනවා ඒව වහන්න වැඩපිළිවෙලක් නැතුව මේ අන්තවාදයේ පිළිබඳ හැදෑරීමක් නැතුව නිකන් මෙතන කතා කරාට මේකට උත්තර හම්බෙන්නේ නැහැ අද අපි කිව්වා මේ ඔළුව වහන එක නවත්තන්න කළු ලෝගු අඳින එක නවත්තන්න මොකද හේතුව අපි දකිනවා මුස්ලිම් සමාජයයි සිංහල සමාජයයි ඇඳුමෙන් දෙකට බෙදලා තියෙනවා අද ඉස්කෝලේකට ගියොත් බලපෑම් කරනවා ඒගොල්ලගේම ඇඳුම ඔළුව වහගෙන එන්න දෙන්න කියලා එදා අපි විශ්වවිද්‍යාලය යනකොට නැති අන්තවාදයක් අද තියෙනවා මේක උඩ නැගුණේ සහරාන් නිසා නෙමෙයි සහරාන්ට පෙර මේ අන්තවාදයේ දේශනා කරපු ගොඩක් දෙනෙක් හිටියා ඒක ඉදිරි අපි නිහඬව හිටියා එහෙදි ඊටාම වැදගත් වෙන්නේ මේ මතවාදයේ පරාජය කිරීම සඳහා මතවාදී පෙරමුණක් මානසික මෙහෙයුමක් අපට අවශ්‍ය වෙනවා ඒ දැක්ම මේ සමාජෙ නැහැ මේ සමාජයේ දැක්ම පැත්තෙන් දුගී සමාජයක් අද ලෝකයේ ඇතිලා තියෙන පැති දෙකයි එක පැත්තක් තමයි බටහිර ලෝකයට ස්කෑම බීම ධනය බලය කියන එක කරා යන එක ඒක තමයි බටහිර ලෝකයේ විසින් මෑත අවුරුදු 50 60 ඉස්සරහට ගෙන ආපු සංස්කෘතිය කනබොන සමාජය ඒ කනබොන සමාජය තුල ධනය බලය සොයාගෙන යද්දී තමන්ගේ බිරිඳ වැඩක් නැහැ තමන්ගේ දරුවෝ වැඩක් නැහැ තමන් ධනයට පරාදීන වූ ජනතාවක් ඒකේ අනිත් අන්තවාදය ආවා අනිත් අන්තවාදය තමයි අල්ලා දෙවියන් වහන්සේට වහල් වූ ජනතාවක් මිනිස්සු වැඩක් නැහැ මිනිසු මරුණට කමක් නැහැ කෝටි ගණන් මරුණට කමක් නැහැ එකම පරම සත්‍ය අල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් මිනි මරුවට කමක් නැහැ ඒ අනුව මේ ද්‍රව්‍යවාදී අන්තවාදය තුල මනුෂ්‍යත්වය නැහැ ඒ වගේම මේ ආධ්‍යාත්මික මිනිසුන්ට නොපෙනෙන අදුෂ්‍යමාන අන්තවාදයට පරාදීන වීමෙන් මනුෂ්‍යත්වය අද නැති වෙලා තියෙනවා ඒ නිසා මනුෂ්‍යත්වයක් නැති දෙවියන් වහන්සේ කෙනෙක් තමයි අද ලෝකේ මතවාදී බවට පත් වෙලා තියෙන්නේ මේක බටහිර සහ ආසියාවේ දාර්ශනික ගැටුමක් එක පැත්තකින් කාසි එක පැත්තක් බටහිර ද්‍රව්‍යවාදී අන්තයට යනකොට අනිත් පැත්තෙන් ද්‍රව්‍යවාදය ප්‍රතික්ෂේප කරපු ආධ්‍යාත්මික ඇහැට නොපෙනෙන අදෘශ්‍යමානී බලවේග හරහා සරණ ගිහිල්ලා ඒ සඳහා සරණක් හොයන්න යනවා අද වැඩිම පහර දුන්නේ ක්‍රිස්තියානි ව්‍යාපාරවලට ඇයි අපි මුහුණ දුන්නේ කියලා අපි සාකච්ඡා කරන්න ඕන ඒ ක්‍රිස්තියානි ව්‍යාපාරවලට මුහුණ දීමේ ඉතා වැදගත් කාරණේ තමයි ගරු සභාපතිතුමනි මෙහිදී කියන්නට ඕන අන්තර්ජාතිකව ඇති වෙන ගැටුමේ කොටසක් හැටියට තමයි ඒක සිද්ධ වුනේ ගරු සභාපතිතුමනි ගරු ජනාධිපතිතුමත් ඇවිල්ලා ඉන්නවා අද උදේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමා නැති වෙලාවේ කතාවක් කළා කිව්වා මේකට අප්‍රේල් 4 වෙනිදා මේ නිවේදනය නිකුත් වුණා දන්නේ නැහැ කියලා DIG වරු පොලිස් පතිවරු සීළු වගකීම් ජනාධිපතිවරයා විසින් දැරිය යුතුයි කියලා දැනගෙන හිටියා මගේ දැනුම හැටියට මේ ආපු ලියුම සම්බන්ධයෙන් සීළුම බුද්ධියංශ නිලධාරීන් දැනුවත් ලියුමක් DIG ලාට අතරට ගියපු රට පුරා මාධ්‍ය ජාලා කරා ව්‍යාප්ත වෙච්ච ලියමනක් මේක මුලින්ම එක්සත් ජාතික පක්ෂයෙන් කෝ මේ ලියමන බොරුවක් කියලා පස්සේ මේක මුද්‍රා නිල සටහන් බැලුවා මේක පිළිගන්න සිද්ධ වුණා අද මේ රටේ මේ ත්‍රස්තවාදයේ මෙතෙන්ට ආවේ මතවාදයක් නැති නායකත්වයක් නැති අරාජිකත්වයට මේ රට පත් වෙලා තියෙනවා අපි කියන්නේ මේ රටේ මේ ප්‍රශ්නය ඉදිරියේ දැන් ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනලා තියෙනවා කාගේ උමනාවට මේ පනත ගෙනලා තියෙන්නේ මේ පනත සම්මත කරලා තියෙන කැබිනට් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුයි ජනාධිපතිවරයා මේ පනතර වග කියන්න ඕන ඒ හැම දිනක්ම මම සම්මත කරලා කොමිටියට එවලා තියෙනවා කොමිටියට එවලා තියෙනවා සම්මත කළා දැන්
ඔබ වහන්සේ කාලය අවසන්යි
ගරු සභාපතිතුමනි තව වචන දෙකකින් අවසන් කරනවා ඒ නිසා අපි ජනාධිපතිතුමනි අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්නේ කරුණා කළා මේ ප්‍රතිත්‍ස්ත පනත් පාර්ලිමේන්තුවට ගේ නැතුව ජාතික එකමුතුව හදන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න මම හිතනවා මේකට දෙන එක බාධකයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පාක්ෂිකයන් එකඟ වෙන ඇති. එතුමා අයින් වුණා නම් ජාතික ආණ්ඩුවක් ලේසියෙන් අපට හදන්න පුළුවන්. ඒ නිසා තනි තනිව තීරණ ගන්නේ නැතුව මේ වෙලාවේ රටේ මේ ඇතිවෙච්ච බරපතල තත්ත්වය ගැන සතිපතා රැස් වෙන ජාතික මෙහෙයුම් මණ්ඩලයක් පත් කරන්න කියලා මා ඉල්ලන. ඒ මණ්ඩලයටත් වගකීම දෙන්න කියලා. මොකද මේක තනි හිතකින් හිතලා තනි පුද්ගලයෙකුට ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මේ ඇමතිවරුන්ට මං ඉල්ල හිටිනවා මේ වෙලාවේ රටේ ප්‍රතිරෝධතා ඇති වෙන කිසිම යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න එපා කියලා. ඒ වගේම මේ අන්තවාදය පරාජය කරන්න පුළුවන් ජාතික දේශපාලන නායකත්වයක් ගොඩ නැගීම අපේ වගකීම. අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ ජනවාරි වෙනකොට ඒ අදීන දේශපාලන නායකත්වය අපට විහි කරන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි.